SBS Radio.
අපි දැන් තවත් සුවිශේෂී කතා බහකට යොමු වෙන්නට සූදානම්. විශේෂයෙන්ම මේ දවස්වල මෙල්බන් නුවරට වැඩම කර සිටිනවා ඩාවින් නුවරින් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේට අපි ආරාධනාවක් කළා මෙල්බන් වලට වැඩම කරපු මේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු වාසී සමස්ත අපේ ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව ආමන්ත්‍රණය කරන්නට අපත් සමග එකතු වෙන්නට කියලා. ඉතින් බොහොම කාරුණිකව ඒ ආරාධනාව පිළි අරගෙන දැන් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේ SBS මන්දිරයේ වැඩම කර සිටිනවා. අපි ඔබ වහන්සේව ගෞරවපූර්වකව පිළිගන්නවා අපේ වැඩසටහනට. ස්වාමින් වහන්සේ, දැන් මුලින්ම මම දැනගන්න කැමතියි, දැන් ඔස්ට්‍රේලියාවට මැහෙන එකම සිංහල ගුවන්විදුලි නාලිකාව විදිහට මේ වැඩසටහන අහගෙන ඉන්න අපේ ශ්‍රාවක පිරිස්, විශේෂයෙන්ම බෞද්ධ පසුබිමක් තියෙන ශ්‍රාවක පිරිස් විශේෂ උනන්දුවක් දක්වනවා ඇති ඩාවින් නගරය කේන්ද්‍ර කරගෙන තියෙන මේ ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිළිබඳවත්, ඩාවින් නගරය ආශ්‍රිතව සිටින අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව පිළිබඳවත් දැනගන්න. මම ටිකක් මුලින් මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි කරුණු. කොහොමද ඔබ වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙන කොයි වගේ ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිසක් ඉන්නවද ඩාවින් නගර ආශ්‍රිතව? එතකොට ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ආශ්‍රිතව?
හොඳයි, මා පළමුවෙන්ම SBS සේවාවට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවක් යදාගෙන අප සමග සාකච්ඡා කරන්නට කටයුතු කිරීම පිළිබඳව මම මුලින්ම සඳහන් කරන්න කැමතියි. ඩාවින් නුවර මම දන්න ආකාරයට සියලුම ජනගහනය 170,000 පමණ කියලා තමයි කියන්නේ. මම 2010 ඉඳලා තමයි ඩාවින් නුවර ඉන්නේ. මේ වෙන විට ශ්‍රී ලාංකික පවුල් සංඛ්‍යා බැලුවොත් පන්සලට සම්බන්ධව අපට පවුල් 100කට වැඩි පිරිසක් ඉන්නවා. ශ්‍රී ලාංකික ආයේ පවුල් 200ක් 250ක් අතර පිරිසක් ඩාවින් නුවර වාසය කරනවා කියලයි අපි දැනගෙන ඉන්නේ. ඉතින් ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කියලා අපි හඳුන්වන ස්ථානය වසර 36කට පෙර ආරම්භ කළ ස්ථානයක්. පළමුවෙන්ම ආරම්භ කරලා තියෙන්නේ තායිලන්ත පිරිස විසින්. ඒ අය විහාර මන්දිරයේ හැටියට විහාරස්ථානයට පවත්වාගෙන යන අතරතුර තමයි අපේ ශ්‍රී ලාංකික ආයකට එකතු වුණේ. ඒ කාල සීමාව තුළ ශ්‍රී ලාංකික ආය බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මම 2010 වසර යනකොටත් පවුල් 35ක් අතර තරම් මම දැනුවත් හිටියේ. ඉතින් එහෙමනම් අවුරුදු 36කට ඉස්සෙල්ලා කොයි තරම් පුංචි පිරිසක්ද ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ තායිලන්ත ආය දිගු කාලයක් පවත්වාගෙන ආවත් ඒ අය තමයි තායිලන්ත ප්‍රතිමා වහන්සේලාහින් වැඩම කරලා විහාරස්ථානය ආරම්භ කළේ. පසු කාලීනව දැන් වසර මං හිතන්නේ 15කට 20කට ඉස්සෙල්ලා ඒ අය වෙනම ස්ථානයක් හදාගෙන තායිලන්තයේ ගිහින් වෙනම පන්සලක් හදලා තියෙනවා. ඉතින් එයින් පස්සේ අපේ ශ්‍රී ලාංකික අය තමයි මේ ස්ථානෙ දිගටම ආරක්ෂා කරන පවත්වගෙන ආවි. සහ අපේ පිරිස ප්‍රමාණය මදි නිසා අපේ සොසයිටියට වියට්නාම් අය එකතු වුණා. ඒ වගේම බුරුම අයත් එකතු වුණා. මේ බුරුම ජාතික අයත් වියට්නාම් ජාතික අයත් ශ්‍රී ලාංකික අයත් තුන් පිරිසම එකතු වෙලා තමයි ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානේ පවත්වගෙන යන්නේ. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා, මේ මම ලංකාවේ ඉඳලා දැක්කල නැති ලක්ෂණයක් ඩාවින් නුවරදී අපේ විහාරස්ථානයේ දායක පවුල් අතර බොහෝමයක් ඉන්නවා ආගම් දෙකේ අය. මේ නෝන මහත්තයා බෞද්ධ නම් මහත්තයා කතෝලික, නැත්නම් නෝන මහත්තයා කතෝලික නම් මහත්තයා බෞද්ධ. නමුත් ඒ අය ඉතාමත්ම ආදරයෙන් ඒ වගේම භක්තියෙන් ගෞරවයෙන් යුක්තව විහාරස්ථානයට උදව් උපකාර කරනවා සහ අනිත් ප්‍රාන්තවල වගේම ඒ අය පුදුම සහයෝගියකින් අපිත් සමග ස්ථානේ වැඩ කරනවා. ඉතින් අපේ ශ්‍රී ලාංකික අය වෙනුවෙන් ඒ ජාතික උත්සවය පැවැත්වෙන වෙලාවල ආගමික මේ වශයෙන් වෙසක් උත්සවය ඒ වගේම කටින පින්කම් වැනි ඒ හැම අවස්ථාවකම අපි ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම සිද්ධ කරනවා. ඒ වගේම ඒ විහාරස්ථානයට සම්බන්ධව ඉන්දියන් කෝවිලක් තියෙනවා ශ්‍රී ලාංකික ආයත් එකතු වෙලා. නමුත් ඉන්දියන් අය හුඟක් එනවා පන්සලට. ඒ වගේම නේපාල් අය හුඟක් එනවා. ඒ අයට වෙනම පන්සල නැතුණත් බංගලාදේශ අයත් කීප දෙනෙක් වගේ නමුත් එනවා. ඉතින් හුඟක් දිනෙක ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ප්‍රයෝජන ලැබෙනවා.
ඒ ඇත්තටම මේ සුවිශේෂී අත්දැකීමක් වෙනවා වන්නට ඇති කියලා මට හිතෙනවා. මොකද අපි දන්නවා මේ ඔස්ට්‍රේලියාවේ ටෙරිටරි දෙකයි තියෙන්නේ. නෝදර්න් ටෙරිටරිය ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි. ටෙරිටරි දෙකෙන් නෝදර්න් ටෙරිටරිය ඔස්ට්‍රේලියාවේ උතුරු කොටසේ තියෙන මේ ප්‍රදේශයේ මේ කොටසේ තියෙන අගනගරය තමයි ඩාවින් කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා මේ දුෂ්කර ප්‍රදේශ කාණ්ඩයට වැටෙන ප්‍රදේශයක් නෝදර්න් ටෙරිටරි කියලා කියන්නේ ඔස්ට්‍රේලියාවේ මේ සමස්ත භූමිය සහ භූවිෂමතාව සහ ජනජීවිතය පිළිබඳව ගත්තාම. දැන් ශ්‍රී ලාංකීයනුත් බොහෝ සෙයින් යම් යම් වීසා කාණ්ඩ හේතු මත පදනම් කරගෙන මේ ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා. ශ්‍රී ලාංකීය ප්‍රජාව එහිත් වැඩිවර්ධනය වීම සිදුවන ආකාරය ඔබ වහන්සේගෙන් දැනගන්නට ලැබීම සතුටක්. ඒ වගේම ඔබ වහන්සේ කලින් සඳහන් කරපු ආකාරයට විවිධ ජාතීන් අතර විවිධ ආගම් භක්තිකයන් අතර මේ ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මූලික කරගෙන සිදුවන ඒ සංහිඳියාව ඇත්තටම අගේ කළ යුතු කාරණාවක්. කෙසේ වෙතත් ස්වාමින් වහන්ස, මේ සීල රතන හාමුදුරනේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ඇත්තටම දැන් මේ ඩාවින් ප්‍රදේශයේ කරුණු දැනගත්තාට පසුව අපේ බෞද්ධ ජන ප්‍රජාව අතර තියෙන බෞද්ධ ප්‍රබෝධය සහ ආකල්ප පිළිබඳව අපි දකිනවා. දැන් අපි මාතෘභූමි විදිහට ශ්‍රී ලංකාවෙන් මෙහාට සංක්‍රමණය වෙනකොට අපි සතුව අපේ තේරවාදී බෞද්ධ දර්ශනය පිළිබඳව යම් කිසි වූ ආකල්පමය පරිචයක් තිබුණා, අවබෝධයක් තිබුණා. නමුත් දැන් වෙනකොට අපි දකිනවා අපේ මාතෘභූමියේ යම් යම් විවිධ සංකල්ප මත විවිධ බෞද්ධ දර්ශනය සම්බන්ධ විවිධ මතවාද ඇති වෙමින් යනවා. මට හිතෙනවා ඒ නිසා සීල රතන හාමුදුරනේ කාලීන වශයෙන් කතා බහ කළොතින් හොඳයි කියලා, ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට බෞද්ධ දර්ශනය, බෞද්ධ ආගම සම්බන්ධව ඇති වෙමින් යන ආකල්ප පිළිබඳව, යම් යම් වෙනස් මතවාද පිළිබඳව ඔබ වහන්සේ තුළ තියෙන දැක්ම කොයි වගේද කියලා දැනගන්න.
ඇත්ත වශයෙන්ම කාලීන වශයෙන් මේ වාගේ මාතෘකාවක් සාකච්ඡාවට භාජනය කිරීම හරිම වැදගත්. අපි ඊගෙන බොහොම ස්තුතිවන්ත වෙනවා. හේතුව මෙම කාලවකවානුව තුළ එවැනි ආන්දෝලනාත්මක පරිසරයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් අපි මේ තුළ දකින්න ඕන විදිහක් තියෙනවා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ශ්‍රාවකයෝ ඉදිරිපත් කරනකොට උන්වහන්සේගෙන් පසුව නායකත්වයට කෙනෙක් පත් කරන්න කියලා උන්වහන්සේ කියනවා, නෑ මම එහෙම පත් කරන්නේ නෑ, ඔබේ නායකයා තමයි ධර්මයේ සහ විනය කියලා. බුදුදහමේ පැවැත්ම ආරක්ෂාව යම් තාක්කල් පවතින්නේ මෙන්න මේ හේතුව මත. බුද්ධ කාලීන භාරතයේ ඉඳලාම මේ බුදුදහමේ ආරක්ෂාව සඳහා බුදුහාමුදුරුව අපිට දුන්න අවවාද වලින්, අනුශාසනා වලින් පරිබාහිරව ගියොත් ඉතින් අපිට ලොකු පාඩුවක්, හානියක් සිද්ධ වෙන්නේ.
ඔව් හාමුදුරනේ, දැන් උදාහරණ කීපයක් අපි ගත්තොත් එහෙම අපි දකිනවා මේ දවස්වල එක්තරා ආකාරයක යම් මතවාදයක් ඇති වෙමින් යනවා ශ්‍රී ලංකාව තුළ, අපේ මාතෘභූමිය තුළ. බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේ, බුද්ධත්වයට පත් වුණේ, පිරිනිවන් පෑවේ, සියලුම දේවල් සිදුවුණේ ශ්‍රී ලංකා ද්වීපය තුළ. එතකොට අපි දන්න මේ ඉන්දියානු භූමිය තුළ තිබුණේ ඉතිහාසගත සිදුවීම් සාක්ෂි මොකක්ද, ඒකේ තේරුම කියන උගතෝ කෝටික ප්‍රශ්නයකට අපේ බෞද්ධ ආගම කියන්නේ ලැබෙනවා. ඊට අමතරව අපි තවත් දකිනවා තව කාරණාවක්. ඇතැම් බෞද්ධ ආගමික ස්වාමින් වහන්සේලා විසින් සිදු කරගෙන යන තවත් ප්‍රචාර තමන් අසවල් ඵලයට පත් වුණාය කියන කාරණාව ඉදිරියට අරගෙන ඇවිල්ලා ඒ ඔස්සේ කරගෙන යන ප්‍රචාර. දැන් මෙතනදී සමස්ත බෞද්ධ ආගමිකයන්ව යම්කිසි ව්‍යාකූලත්වයකට පත් වෙන කුමක්ද හරි, අපි කුමක්ද ඇදහි යුත්තේ, කුමක්ද පිළිගත යුත්තේ කියන කාරණාව ඔබ වහන්සේට මොකද හිතෙන මේ තත්වය ගැන?
ඇතැම් බුදුරජාන් වහන්සේ ජීවමාන ඉන්න කාලවකවානුව තුළම දෙව්දත්තිරුන් වහන්සේ වෙනම ගිහිල්ලා කණ්ඩායමක් වශයෙන් වෙන තැනක ආරම්භ කළා. 500 දිනක් එතනට ගියා. සරියුත් හැඳුරන්ට පින් සිද්ධ වෙන්න තමයි 250 කාපව ගෙනාවේ. ජීවමාන බුදුරජාන් වහන්සේ සත්‍ය ධර්මයේ දේශනා කරමින්, නිවැරදි ධර්මයේ දේශනා කරමින් ඉන්න කාලවකවානුවෙත් 500 දිනක් වෙනත් කණ්ඩායමකට ගියා නම් අද ගැන කෙසේ කියම්ද? දෙවැනි ධර්ම සංගායනා වෙනකොට බුදුහාමුදුරු පිරිනිවන් පළ අවුරුදු 100යි. ඒ 100ක් වෙනකොට දෙවැනි ධර්ම සංගායනාවෙන් දෙකට කැඩිලා ගියානේ වජිපුත්‍රික භික්ෂුන් වහන්සේලා දසයක වස්තුව නිසා. ඒ බිදුන එක එතෙන්දී දෙදරලා යෑම, බෙදිලා ගිය එක, තේරවාද මහායාන වශයෙන් බෙදිලා කියන එක කොච්චර ශාසනයට පාඩුවක් වුණාද? තුන්වෙනි ධර්ම සංගායනාව අවුරුදු 236කට පස්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව වෙනකොට ඇතිවුණේ මොකද්ද හේතුව? ධර්මාශෝක යුගයේ ඒ වෙනකොට වෛතුල්‍යවාදීන් වැරදි මතවාද ප්‍රචාරය කළා. ඒ වැරදි මත ප්‍රචාරය කරන එක නවත්ත ගන්න බැරුව මොකද්ද කළේ? දූරදර්ශී මහා ඥාණයක් තියෙන මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ මූලික වෙලා ඉන්ටර්වියු කළා. භික්ෂුන් වහන්සේලා එක එකන අරගෙන එක එකන අරගෙන කවුද හරි කවුද වැරදි කියලා බණ්ඩ උන්වහන්සේලා සම්මුඛ පරීක්ෂණයක් කළා. අවසානයේදී වැරදි මත ප්‍රචාරය කළාය 60,000ක් හිටියා. අද ලංකාවේ 35,000ක් විතර භික්ෂුන් වහන්සේලා ඔක්කොම ඉන්නේ. වැරදි මත ප්‍රචාරය කළාය 60,000ක් ඉවත් කරලා වෙර ලකුණු ඔබවලා රටේවත් තියාගන්න නැතුව මුහුදේ යවුවා වෙනත් රටවලට. වෙනත් රටවල ගිය ගමන් දන්නවා මෙයා රටේ ලොකු වරදක් කරලා රටින් පිටවෙලා කෙනෙක් කියලා. සම්බුද්ධ ශාසනය මේ මිනිසුන්ට ප්‍රයෝජන ගන්න මේ තියෙන උත්තරීතර දර්ශනීයට හානියක් කරන්න එපා කියලා කරපු දෙයක්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ගේ වචනය තමයි උන්වහන්සේ මුල ඉඳලම ප්‍රකාශ කළේ මොකද්ද? සමග්ගා හෝත මා විවදත. සමගි වෙන්න වාද විවාද කරන්න එපා. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ කියනවා ආගම් දර්ශන 62ක් තිබුණා කියලා. ඒතකොට ෂඩ්ශාස්ත්‍රවරු කොටස් කොටස් බෙදලි හිටියා ඒ අයටත් හිටියා පිරිස්. අදත් දැන් මේ අලුත් ව්‍යාපාරයක්. ඒක ව්‍යාපාරයක්. කණ්ඩායම් බෙදාගෙන ඒ අය අනුගමනය කරන පිරිස් ඉන්නවා. හරි හෝ වැරදි. අර බුදුහාඳුරු ජීවමානේ දිද්දි 500ක් ගියේ. හරි නිසා නෙවෙයිනේ වැරදි නමුත් ගියානේ පැත්තට. මේ කණ්ඩායම් වලට එකතු වෙන පිරිස්. ඒ අය පැහැදිලිවම බුදුහාමුදුරු දේශනා කළ පළවෙනිම කරුණ බලන්න අවිද්‍යාව. නොදැනුවත්කම අනවබෝධය මුලා වීම නිසා තමයි මේට එකතු වෙන්නේ. දැන් මෙතෙන්දී කවුද හරි කවුද වැරදිද කියලා තීරණ ගන්න බැරි මට්ටමක් සමාජයට එනවා. ඒ නිසායි බුදුහාමුදුරුත් කිව්වේ පඤ්ඤාවන්තස යන්දම් මේ ධර්මීය තීරණ ගන්න ප්‍රඥාවන්ත වෙන්න ඕන කියලා. අද දැනුම් සම්භාරයක් තියෙනවා. කටපාඩම් කරලා තියෙනවා. තර්ක කරන්න පුළුවන්. බුදුහාමුදුරු කියන්නේ තර්ක කරලා කවදාවත් සත්‍ය වටහා ගන්න බෑ. සමහර අවස්ථාවල කරුණක් වටහලා දෙන්න හේතු ගන්නන්ට යහපත් පැත්තෙන් තර්ක කරලා පුළුවනි. නමුත් තර්ක කරන වාද කරලා සත්‍ය වටහා ගන්න බෑ. අපේ සමාජයේ දැනුවත් වෙන්න ඕන කවුද හරි කවුද වැරදි කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒකටයි ඥානයක් ඕනේ. අතවසියෙම කරුණු තුනක් තියෙනවා නුවණ, ඥානේ, ප්‍රඥාව කියලා. නුවණ කියන්නේ දැනුම් සම්භාරය. පාසල් ගිහි විශ්වවිද්‍යාලකින් දැනුම් සම්භාරයක් කරගෙන උගත් වෙනවා. උගන්වන ලද දේ ගන්නවා. ඒ නිසා උගත් වෙනවා. ඥානේ ඊට වඩා යහ යන දෙයක්. බොහොම මානසික මට්ටම දියුණු කරලා ලබා ගන්න දෙයක්. ප්‍රඥාව ඊට වඩා යථාර්ථයෙන් යමක් අවබෝධ කරගන්නේ. කණ්ඩායම් කණ්ඩායම් එකතු වෙලා වාද විවාද කරනවා. ඒ අය පිළිබෙදෙනවා නොයෙක් අදහස් මතවාද වලට. ඒකෙදි පැහැදිලිව ධර්මයටයි මහ විශාල හානියක් වෙන්නේ. මම සදහැවතුන්ට මම කියනවා ඇත්ත වශයෙන්ම ඔබ ධර්මයේ ධර්මීය විදිහට තේරුම් ගන්න. ඔබ නොමග යන්න එපා. ඔබ රැල්ලට අහු වෙන්න එපා. ඔබ මුලා වෙන්න එපා. අවිද්‍යාවෙන් වැහෙන්න එපා. ප්‍රඥාවේ ආලෝකයෙන් ඔබ ආලෝකවත් වෙන්න. ඔබ කියවන්නේ අංගුත්තර නිකායේ ආධ්‍යාත්මික වර්ගය කියලා පුංචි කොටසක් තියෙනවා. මම සියලුම සදහැවතුන්ට කියන්නේ ඔබ කරුණා කරලා පින් සිද්ධුයි එක ඉස්සෙල්ලා කියවලින් ඉන්න. ඒ අංගුත්තර නිකායේ ආධ්‍යාත්මික වර්ගයේ බුදුහාඳුර කියන මහණෙනි අනාගතයේ මගේ ශ්‍රාවක පිරිස් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ ශ්‍රාවක පිරිස් පිනෙන් ඈත් වෙලා පවට බර වෙනකොට කුසලෙන් ඈත් වෙලා කුසලයට බර වෙනකොට ධර්මයෙන් ඈත් වෙලා අධර්මයට බර වෙනකොට පිරිවෙන්ද විනාශ වෙන්න පටන් ගන්නවා. දෙවෙනි ප්‍රශ්නේ බුදුහාඳුර අහනවා ඒ කොටසේ මහණෙනි මේ සම්බුද්ධ ශාසනයේ සද්ධර්මයේ ඉතා වේගයෙන් අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා. බුදුහාඳුර කියනවා මහණෙනි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මගේම ශ්‍රාවක පිරිස අනාගතයේදී මම දේශනා නොකළ ධර්මයක් මම දේශනා කළා කියලා කියනවා නම් සමාජයට මම දේශනා කළ ධර්මය මම දේශනා නොකළ දෙයක් හැටියට කියනවා නම් සමාජයට මම පැනවූ විනය නීති මම නොපැනවූ දෙයක් හැටියට කියනවා නම් මම නොපැනවූ විනය නීති පැනවූ දෙයක් හැටියට කියනවා නම් ඒකෙන් තමයි ඉතා වේගෙන් සීග්‍රයෙන් සම්බුද්ධ ශාසනයේ සද්ධර්මයේ විනාශ වෙන්නේ පිරිහෙන්නේ කියලා. පැහැදිලිවම මේ සූත්‍ර පාඨයෙන් මේ කොටස දැන් වෙන්නේ නැද්ද? පැහැදිලිම වෙනවා. ලෝකයේ තියෙනවානේ හැම රටකම අපේ ඉතිහාසය කියලා දෙයක්. ඉතිහාසය වෙනස් කරන එක හරි අමාරු වැඩක්. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනත්, ඉන්දියාවේ ඉපදුනත්, එංගලන්තේ ඉපදුනත් අපට වැඩක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ කොහෙද යන දෙයකට තර්ක කරන්නේ වාද කරන්නේ ඇයි අපේ මේ සදහැවතුන් මේ අතරමං වෙන්නේ මුලා වෙන්නේ YouTube වල දැන් දානේව බලන්නේ මහරහතන් වහන්සේගේ ලක්ෂණ මොනවද කියලා බලන්නේ කෙලෙසුම් ප්‍රහීණේ කළ මහරහතන් වහන්සේ නමක් හැසිරෙන හැටි කොහොමද කතා බහ කරන හැටි කොහොමද, අපි නිදසුන් ටිකෙන් රහතන් වහන්සේ නමක් වගේ කියලා. තායිලන්තේ බුරුම කොච්චර භාවනා කරන අය ඉන්නවද?
ඒ කියන්නේ හාමුදුරනේ රහතන් වහන්සේ කෙනෙකුට අකපද තමන් රහත් භාවයට පත් වෙලා තියෙනවා කියන කාරණාව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න.
අකප නැහැ කියන්න පුළුවනි. නමුත් රහතන් වහන්සේ නමක් එහෙම කියන්න යන්නේ නැහැ. පැහැදිලිවම පෘතජ්ජන භාවය නිසා තමයි සමහර අය රහතන් වහන්සේලාමක කියා ගන්න හදන්නේ. සහ සමහර අය රහතන් වහන්සේලා වශයෙන් සමාජයට දෙන්න හදන පණිවිඩය තුළ අපි නොදන්නා අදෘශ්‍යමාන හස්තයන් ක්‍රියාත්මක වෙනවා. සමහරට අපිට පොදුවේ සංනිවේදන මාධ්‍යවල මේවා කියන්න බැරි මට්ටමටපත් වෙනවා. නමුත් ඒ වාගේ ක්‍රියාත්මක වෙන පැති තියෙනවා අදෘශ්‍යමානයි. ඒ තුළින් බුදුදහම හැල්ලුවට ලක්වීමක් වෙන්නේ. සැබෑම ශ්‍රාවකයන් වහන්සේ නමක් නම් බුදුදහමට කවදාවත් හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට අපි පිළිබිඹු වාද කරනකොට අන්තර්ජාලය තුළින් මුළු ලෝකයටම දෙනවා ඉතාමත්ම අශෝභන පණිවිඩයක්. මොනවද? ඔන්න ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ හැටි, ඔන්න ලංකාවේ බෞද්ධ පිරිසගේ හැටි, ඕම් බලන්න ඕ ලංකාවේ බෞද්ධත්ව හැටි. ඔන්න ඒගොල්ලන් වාද කරනවා, සංවාද කරනවා, නොයෙක් ආකාරයේ වැරදි අදහස් දරනවා. ඒගොල්ලන් ඒගොල්ලන් අතරම ගැටුම්. ඇත්ත වශයෙන්ම ඇයි මේ වාගේ දහමෙන් ප්‍රයෝජන ගන්න වාසනාවන්ත දර්ශනයක් තියෙන මේ වාගේ දෙයකට ඇයි මෙහෙම නිගරු කරන්නේ? ඒ ඔක්කොමලා කරන්නේ කවුරු වාද කළත්, කවුරු තර්ක කළත් බුදුදහම තියෙන්නේ වාද කර කර තර්ක කර ඉන්න නෙවෙයි. ඔබතුමිය අහන්නේ මේ ප්‍රශ්නේ බලන්නේ අනේ පින්දු සිටුතුමාගේ දියණිය සුමනා දියණිය. මීයන්ට ආසන්නව තාත්තට එන්න කිව්ව බලන් ආසයි කියලා. තාත්තා බලන් ආවා. කතා කළා. ඇයි සුමනා දියණිය කොහොමද? නේ මලනෝනේ මම හොඳින් ඉන්නවා. මලනෝනි කියන්නේ ඇයි මං තාත්තා? මොකද දුඩුවන්නේ මොකද? නැත මලනෝනි මං නන් දුඩුවන්නේ නැති. ඉතින් මෙයාට හරි පිළිකාව. ටික වෙලාවෙ මිය ගියා. ඒ සියලු කටයුතු අවසන් වුණා. බුදුහාඳුරන්ගේ අහන ප්‍රශ්නේ ස්වාමීනි හුඟක් පින් කළායි පසුතැවිලි වල මැරිනවාද? නැහැ. මගේ දියණිය මේ වාගේ මට මෙහෙම කිව්වනේ මල්ලි. බුදුහාඳුරු චතුූපපාත ඥාණයෙන් බැලුවා. මැරුණේ කොහොමද? ඉපදිලි ඉන්නේ කොතනද? නැහැ නැහැ යා හොතදෙනක ඉපදිලි ඉන්නවා. එයා ඔයාලට කතා කළා හරි. ඇයි? මට මල්ලි කියලා කතා කළේ මං තාත්තානේ. හරිනේ. එයා සකදාගාමී මාර්ගඵල ලැබලා හිටියේ. ඔබ සෝවාන් මාර්ගඵල ලැබලා ඉන්නේ. ඒ නිසා ඔයාලට මල්ලි කියලා කතා කළේ. දුව තාත්තටවත් පණිවිඩයක් දීලා ගියේනේ මාර්ගේ මාර්ගඵල ලැබුවේකේ. දැන් සමාජයේ අර චිත්ත සමාධිය ඇති කරගෙන ධ්‍යාන වඩන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕන ආගමක ඕන ජාතියක ඕන කෙනෙකුට වඩන්න පුළුවන් චිත්ත සමාධින් ධ්‍යාන. බුදුහාමුදුරු ආලාර කාලම උද්දකරාම පුත් මේ අය ගාවට ගියානේ. සප්ත සමාපatti, අෂ්ට සමාපatti, පංච අභිඥා උපතව ගත්ත අය ගාවට. ඒ ගිහිල්ලා ඉතන බුදුහාමුදුරු රහත් භාවයක් නැහැ. මාර්ගඵල නැහැ. බුදු බව නැහැ කියලා අවබෝධ කරගන්න බෝධිසත්වයන් වහන්සේ හොයාගෙන ගියේ. ඉතින් එහෙම වනේ දැන් වර්තමාන සමාජෙන් කියන්න හදන්නේ මේ මහා ඉහලින් මේ වාගේ උතුම් තත්ත්වයටපත් වුණා කියලා. ඇයි රහතන් වහන්සේලා කොච්චර හිටියද එහෙම රහතන් වහන්සේලා කියාගන්න නැතුව? බුදුහාඳුරනේ අගතනතුරු පිරිනමේ මේ රහතන් වහන්සේලා මෙහෙමයි 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 කියලා. උන්වහන්සේලාට කියාගන්න ඕනකමක් තිබුණේ නැහැ. පහදිලිවම ධ්‍යාන ලැබීමවත් මාර්ගඵලවලටපත් වුණා කියලා කියාගන්න එකවත් නෙවෙයි. ධර්මයේ අවබෝධ කරගෙන අනිත් අයටත් ධර්මයේ අවබෝධ කරවල දීම නේද බුදුදහමේ පරමාර්ථය.
හොඳයි, දැන් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට මෙල්බන් වලට වැඩම කරලා සිටින ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ උඩහේන සීලරතන ස්වාමින් වහන්සේ සමගින්. උන්වහන්සේගේ මේ මෙල්බන් පුරවරයට සිදුණු ආගමනයත් එක්ක මේ වෙනකොට අපේ බෞද්ධ ජන සමාජය තුළ ඇතිවීමින් පවතින විවිධාකාර මේ විෂම රූපී ආකල්ප පිළිබඳව බෞද්ධ ජනයා විදිහට අපි කොයි ආකාරයේ මතයක සිට ආකල්පයක සිට කටයුතු කළ යුතුද? හරි බුදුදහම, පිරිසුදු බුදුදහම අවබෝධ කර ගැනීම උදෙසා බුදුදහමින් අපිට ලබා ගත හැකි උපහැරණ සහ ආදර්ශ කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් දැන් වර්තමාන තරුණ බෞද්ධ පරපුර පිළිබඳව ටිකක් ඔබ වහන්සේගෙන් දැනගන්න කැමැති. ඔබ වහන්සේ ඩාවින් නුවර වාසය කළාට මා දන්නවා. ඔබ වහන්සේ විවිධ ප්‍රාන්තවල සංචාරය කරමින් විවිධ විහාරස්ථාන සමග ඒකාත්මිකව කටයුතු කරනවා. ඔබ වහන්සේට විවිධ ප්‍රාන්තවල සිටින ශ්‍රී ලාංකීය තරුණ පරපුර හමු වෙනවා ඇති. එතකොට ඔබ වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළාම එහිත් මෙහිත් තියෙන මේ තරුණ පරපුරේ බෞද්ධ ප්‍රබෝධය ඔබ වහන්සේ දකිනවා ඇති. දැන් තවත් මතයක් මේ වගේ ඇතිවෙමින් යන කාරණාවක් තමයි තරුණ පරපුරතුර නිරාගමික වීම. අපි දන්නවා දැන් 2016 වසරේ අවසාන වතාවට ඔස්ට්‍රේලියාවේ පැවතුණු ජනසංගහනෙනුත් නිරාගමික සංඛ්‍යාවේ වර්ධනයක් තියෙනවා කියන කාරණාව ඔප්පු වුණා. දැන් ඔය කතාව අපිට ඇහෙන අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ නිරාගමික තත්ත්වය හොඳයි ආගමකට බරවීමෙන් යම්කිසි පුද්ගලයින් මේ එක්ස්ට්‍රීම් එකකට යනවා අන්තගාමීන් බවට පත් වෙනවා ඒක නෙමේ දැන් අද ලෝකෙට ඕනේ කියන මතයක් යනවා මේකට අනුගත වෙමින් යන තරුණ පිරිස මොහොන්සි මොකද දකින්නේ මේ ලංකාවේ ඇති වෙමින් යන මේ ප්‍රබෝධය සහ විවිධ ජාතීන් අතර මිශ්‍ර වෙමින් තියෙන අපේ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ මෙහි අහනවා දකින්නවා නිරාගමිකත්වය මොකද හිතෙනවා මොහොන්සිට දැන් බෞද්ධ පසුබිමක් තුල සිටින අපේ තරුණ පරපුරට මොකද දෙන්න පුළුවන් අවවාදයේ උපදේශය මොහොන්සිට ඒ සම්බන්ධයෙන්
බුදුදහම කියලා කියන්නේ දර්ශනයක් මේ බෞද්ධ දර්ශනය මුළු ලෝකෙම අපි හිතමු අද කෝටි 800ක් විතර ඉන්නවා නම් වින් කරලා නැහැ ලේබල් ගහලා නැහැ මේ කෝටි 700ටම ප්‍රයෝජන ගන්න පුළුවන් දර්ශනයක් මේක. ඒ දර්ශනය නිදහසි පිළිගන්න පුළුවන් දෙයක්. බුදුහාමුදුරු පහළ වෙනකොට ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේ බෞද්ධ කියලා පිරිසක් නැහැ නේ. ඒ බ්‍රහ්මචාරි සූත්‍රයේ තියෙන ආගම දර්ශන 62ක් තිබුණා. ඒ 62 හිටිය අය ඇවිල්ලා නිතිරුවන් සරණ ගිහිල්ලා ධර්මයේ වටහාගෙන එන ඒ අයට නිකන් එන්න පුළුවන් අය ආවා.
නෑ එතනදිත් මේ තව තර්කයක් එනවා අපේ හාමුදුරනේ බුද්ධ දර්ශනයද අපි දැන් මේ අනුගමනය කරන්නේ. බුද්ධ ආගමද ආගමක් විදිහට මේ කරගෙන යන එකෙන් අපිට බුද්ධ දර්ශනය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිරාමිස සුවය නිවන තුලින් ලබා ගන්න මාර්ගය පෙන්නනවද කියන කාරණාව. එතනත් පොඩි අර්බුදයක් තියෙනව නේද?
ඇත්තෙම මේ වචන දෙක තීරුම් ගත්තොත් ආගම කියන්නේ ඇදහිීම. දර්ශනීය කියලා කියන්නේ ඇදහිීමක් නෙවෙයි. නිදහස් චින්තනයක්නේ. ඉතින් එතෙන්දී අපිට දර්ශනියෙන් තියෙන්නේ චින්තන විප්ලවයක්. හිතන විදිහ වෙනස් කරගන්න එකක්. බුද්ධි විප්ලවයක්. අවබෝධ කරගන්න විදිහ වෙනස් කර ගැනීමක්. ඒ නිසා ඒකට අනුරූපවයි අපි දර්ශනයෙන් ප්‍රයෝජන ගන්න ඕන. බුද්ධ ආගම කියන ආගමක් විදිහට හිතන එක අවශ්‍ය නැහැ. ඒක දර්ශනයක්. දර්ශනික කාටවත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ දර්ශනේ එපා කියලා හිතනවා නම් කියන්නේ එයාට අයින් වෙන්න පුළුවන්. හැම එකක්ම තියරියෙන් ප්‍රැක්ටිකල් වෙන්න ඕන. බුදුදහමේ උගන්වන මේ දර්ශනීය උගන්වනදී ජීවිතයේ මේ න්‍යාය ප්‍රායෝගික වෙන්න ඕනමයි. ප්‍රායෝගික වෙන තරමට තමයි අපි ඒව ප්‍රයෝජනට ගන්නෙ.
හොඳමයි අපි ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙනවා ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මේ වෙනකොට මෙල්බන් වලට වැඩම කරලා සිටින උඩහේනේ සීලරතන ස්වාමින් වහන්සේට SBS මෙල්බන් මැදිරියට පැමිණිලා මේ වෙනකොට අපිට මේ අහන්නට දකින්නට ලැබෙන බෞද්ධ ආගම සම්බන්ධව බෞද්ධ දර්ශනය සම්බන්ධව විවිධ විෂමාචාර මතවාද සහ ආකල්ප සම්බන්ධයෙන් අපේ මෙහි සිටින ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව කොයි වගේ ආකල්ප මත සිටගෙනද කටයුතු කළ යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න සම්බන්ධ වෙමින් පිළිබඳව ඔබ වහන්සේට ගෞරවපූර්වක අපේ ප්‍රණාමය පිරිනමනවා බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
Hear more stories in your language by visiting sbs.com.au.